සභාව කර්තවීම ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව සැප්තැම්බර් 18 වෙනි අඟහරුවාදා පස්වරු එක දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරන.
කල් තැබීමේ යෝජනාව ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව කල් තබන අවස්ථාව විවාදය සඳහා ඉදිරිපත් කරන ලබන යෝජනාව විදේශ අමාත්‍යංශය විසින් විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශීය හා දේශීය සංචාර හා උත්සව සංවිධානය කිරීමේදී 1. නිසි හා පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම, 2. එම සංචාර හා උත්සවවල ප්‍රතිඵල පිළිබඳ නිසි අගයීමක් නැතිව විශාල වියදම් සිදු කිරීම, 3. මෙම සංචාර හා උත්සවවලදී රාජ්‍ය මුදල් අවභාවිතාවන් පිළිබඳ නිසියාකාර පරීක්ෂණ සිදු නොකිරීම ආදිය විසින් ජනතා මුදල් විශාල අවභාවිතාවකට ලක්වීමත්, ඉදිරියේදී එසේ නොවීමට අවශ්‍ය විධිමත් පියවර ගැනීමත්, ක්‍රමවේද සකස් කිරීමත්, මූල්‍ය අවභාවිතාවන් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමත් කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා මේ කරුණ ඉදිරිපත් කරන්නේ ජාතික වැදගත්කමකින් යුතු සහ ජාත්‍යන්තර වශයෙනුත් යම් අවධාන ලක් වී තිබෙන ප්‍රශ්න කීපයක් පිළිබඳව මේ රටේ ජනතාවගෙත් මේ සභාවෙත් එවැගේම විදේශ අමාත්‍යතුමාගෙත් අවධානය යොමු කරන්න. ඔබතුමා දන්නවා මා මේ කියන කරුණ සම්බන්ධ ඉතාම කුප්‍රකට ඉතාම කළු පල්ලමක් ඇති කරපු සිදුවීම් පසුගිය අවුරුදු 7-8 ඇතුළේ අපේ රටේ සිදු වී තිබෙනවා. මේ රටේ විදේශ අමාත්‍යංශය කියලා කියන්නේ මේ රට වටේ මේ රට ආරක්ෂා කර ගැනීමට තිබෙන එක්තරා වලල්ලක් වගේ. අපි නිකම්ම නිකන් ගොඩබිමක් නෙමේ ගරු නියෝජ්‍ය කතානායක. අපි රටක් සෛරී රටක් කියන්නේ විදේශ අමාත්‍යංශය තමයි. ඒ සෛරී රටේ අනිත් රාජ්‍යයන්ගෙන් එල්ල විය හැකි විවිධාකාර තර්ජනයන්ගෙන් අපි ආරක්ෂා කරගන්න කටයුතු කරන්න වෙන්නේ. නිසා විදේශ සම්බන්ධ අතිශය වැදගත්. ඒවට අපි විශාල මුදලක් වියදම් කරනවා. ඒ නිසා විශාල මුදලක් වියදම් කරද්දී ඒ වගේ වියදමට සරිලන වටිනාකමක් එවන් අපි උපයාගත යුතු වෙනවා රටට දේශපාලන වශයෙන්. අනිත් කරුණ තමයි විදේශ අමාත්‍යංශය තුලින් සිද්ධ වෙන්න පුළුවන් වැරද්දක ප්‍රතිඵලය ගරු සභාපතිතුමනි, බිල්ඩින් එක පරණයකට දැම්මා වගේ වෙන්නේ නැහැ ඒක. නැත්තම් බාල සිමෙන්ති දාලා බිල් පාරක් හැදුවා මේ ගොඩනැගිල්ලක් හැදුවා වගේ වෙන්නේ. ඒවා රාජතාන්ත්‍රික අවුල් බවට පත් කරනවා. නැත්තම් ඩිප්ලොමැටික් බ්ලන්ඩර්ස් බවට පත් කරනවා. ඒ නිසා මේක වැදගත් දෙයක්. ඒ නිසා අපේ විදේශ අමාත්‍යංශයේ පෙනුම, ඒකේ හැසිරීම, එහි පුද්ගලයන්ගේ හැසිරීම අතිශය වැදගත් වෙනවා. නමුත් අපි කවුරුත් දන්නවා විදේශ කටයුතු, විදේශ අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව පොදු ජනතාව තුළ එතරම් ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා යම් යම් මම කියන්නේ විදේශ ඇමතිවරු හැම කෙනාම එහෙමයි, ජනාධිපතිවරු අගමැතිවරු හැම කෙනාම එහෙමයි, සියලුම තානාපතිවරු එහෙමයි කියලා මම කියන්නේ නැහැ. නමුත් අපිට පේනවා මේ බිලියන් ගණනාව රුපියල් කෝටි දහස් ගණනක් විදේශ කටයුතු වලට මේ රට වෙන් කරන, මේ රට ජනතාවගේ බදු මුදල් ඒවට අදාළ කරන වගකීම් සම්පන්න ක්‍රමයකට මේ විදේශ අමාත්‍යංශය පසුගිය අවුරුදු 7-8 ඇතුළත, මේ අවුරුද්දත් ඇතුළත මම කියන්නේ කටයුතු කිරීම නොකිරීම පිළිබඳ ඉතාම නරක උදාහරණ කීපයක් මම ඉස්සෙල්ලා මතක් කරගෙන යන්න කැමතියි. ඔබතුමා දන්නවා හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට චෝදනාවක් ඉදිරිපත් වුණා එක්තරා මොහොතකදී. ගරු ඇමතිතුමනි, එතුමාගේ දියණියගේ උපන්දින සාදය සඳහා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මුදලින් අතිවිශාල මුදලක්, ඒ කාලේ පුවත්පත් වාර්තා කරා 125ක් කියලා, ඒ කියන්නේ බර්ත්ඩේ කේක් එකේ වටිනාකම කියලා කිව්වේ 125 කියලා. කෙසේ වුණා මම හිතන්නේ රුපියල් ලක්ෂයක් වුණත් වේදම් කරා නම් අතර මේකේ කේක් එක අපිට දැක බලා ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. 125ක කේක් එකක් මොන වගේද කියලා. නමුත් ලක්ෂ ගාන කෙසේ වෙතත් එහෙම චෝදනාවක් තිබුණා. ඊට පස්සේ ඔබතුමා දන්නවා පසුගිය පරීක්ෂණ සිදු වුණා සජින් වාස් ගුණවර්ධන කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, අද මේ රටේ ප්‍රධාන රාජ්‍ය නායකයෙක්ගේ සේවනයේ සංගවී සිටින දේශපාලනඥයෙක්. ඔහුගේ කෑම බිල් පිළිබඳව පරීක්ෂණ සිද්ධ වුණා, අන්තර්ජාලය හුමාර වුණා. එක කෑම වේලකට රුපියල් 102,000 ආසන මුදලක් වියදම් කළ තිබුණා. ඒවා ගෙවලා තිබුණේ විදේශ අමාත්‍යංශ මුදලින්. ඊට පස්සේ ඔබතුමා දන්න කර පරීක්ෂණ සිද්ධ වුණාද කියලා මම දන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රංශයේ වෙසක් බලන්න ගිහිල්ලා නතර වෙච්ච හෝටල් ගාස්තුව අපි කවුරුත් අහලා තිබෙනවා. එක දිනක හෝටල් ගාස්තුව 125ක් කළා එක දිනක. ඒවා නිශ්චිත ලිපි ලේඛන තිබෙනවා. ඊට පස්සේ මම වගකීමෙන් කියන මේක එතරම් හෙළිදරව් වෙලා නැහැ. ජනාධිපතිවරයාගේ පළමු බ්‍රිතාන්‍ය සංචාරයේදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු බ්‍රිතාන්‍ය සංචාරයේදී ගරු නියෝජක කතානායකතුමනි එතුමාට පූර්ණ කාලීනව බට්ලර් කෙනෙක් අර එතුමාගේට අවශ්‍ය කරන්නේ යම් යම් දෙයක් අවශ්‍ය වුණොත් මේ හෙල්පර් කෙනෙක් නෙමෙයි බට්ලර් කෙනෙක් මම දන්නේ එකට සුදුසු සිංහල වචනේ කුමක්ද කියලා එවැනි කෙනෙක් විදේශ අමාත්‍යාංශය මගින් බ්‍රිතාන්‍යයේදී අනුයුක්ත කරා මගේ අවබෝධය හැටියට ඒ බට්ලර්ට දින 5කට සඳහා වියදම සඳහා ගෙව්වා පවුම් 6000කට වැඩි මුදලක් මොකද බිල් වල බ්‍රේක් ඩවුන් එක එන්නේ පරිශනයක් කරොත් මේක ඔප් වෙනවා ජනාධිපතිවරයාගේ බට්ලර්ට ගෙව්වා ආසන්න වශයෙන් ලක්ෂ 12කට වැඩි මුදලක් දවස් 5ට ඊට පස්සේ මෑතකදීම මේකේ අලුතෙන් මෙහෙල දරව වෙච්ච කරුණ තමයි බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලංකාවේ සංචාරය සඳහා අවස්ථා දෙකකදී විදේශ අමාත්‍යාංශය අතිවිශාල මුදල් වියදම් කිරීම හරහා වීම පිළිබඳ සිද්ධිය ඒක ලංකාවේ නෙමෙයි අත්‍තරම ප්‍රශ්න වුණේ ඒක බ්‍රිතාන්‍යයෙන් තමයි ප්‍රශ්න වුණේ ඊයන් පේස්ලි කියන මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය දින 30කට තහනම් කළා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඔහු මේ ලක්ෂ 130කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ශ්‍රී ලංකා බදු මුදල් වලින් ලබාගෙන ඒක ලබා ගැනීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම පිළිබඳ කමිටුවට වාර්තානුකිරීම නිසා. ඔහුගේ මන්ත්‍රී ධූරයේ දින 30කට තහනම් වුණා. මගේ දැනීම හැටියට දැනට ඌට විරුද්ධව පෙස්සමක් අස්සම් කරන අයර්ලන්තයේ ඔහුගේ අදාළ කරන ආසනය තුල ඒ පෙස්සම හරියාකාරව ක්‍රියාත්මක වුණොත් ඌට මන්ත්‍රී ධූරයේ අහිමි වෙලා ඒ කියන්නේ 10%ක් අස්සම් කළා ඉල්ලුවොත් ඒ පෙස්සමට දැනට ස්ථාන ගණනාවක ඒ පෙස්සම අස්සම් කරනවා. ඔහුට මන්ත්‍රී ධූරය අහිමි වෙලා අලුතෙන් මැතිවරණයකට යන්න වෙන ඔහුගේ ඡන්දයට. එතකොට දැන් ඒ නිසා මා අද දිනේ විශේෂයෙන්ම මේ සභාවට හෙළිදරව් කරන ලබන්නේ අර කලින් සිද්ධි පරණ ඒවට සමහරවට පරීක්ෂණ සිද්ධ වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ අදාළ සිද්ධිය තරමක් අලුත්යක් වුණත් ඒකත් අවුරුදු ගණනක් පරණ එකක්. ඔබතුමාලගේ අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කළ යුතු එකක් විදේශ අමාත්‍යතුමනි. මා වගකීමෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මේ ලංකාවේ බදු මුදල් ලක්ෂ 130ක් වියදම් කිරීම පිළිබඳ කාරණයට බ්‍රිතාන්‍ය රජය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒ මන්ත්‍රීගේ වැඩ තහනම් කළා තිබෙනවා. හැබැයි ඒ සල්ලි ගෙව්වේ මේ දුප්පත් පුංචි රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලින්. ඒතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මොකද්ද කරන්නේ? ශ්‍රී ලංකා ආණ්ඩුව මොකද්ද කරන්නේ? ඒ නිසා මගේ අවධානය අද යොමු කරන්න කරු සභාපතිතුමනි මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සියල්ල මේ වාර්තා කළා. BBC එක Guardian එක හැම එකක්ම වාර්තා කළා. මම ඒ අනුව විදේශ අමාත්‍යාංශ ආංශික කාර්ක සභාවට පැමිණිලි කරා. මම ස්තුතිවන්ත වෙනවා විදේශ අමාත්‍යාංශ නිලධාරි මහත්වරු ඒ පිළිබඳව යම් ප්‍රමාණයකට සෑහීමට පත්විය හැකි සම්පූර්ණයෙන්ම නෙමෙයි තව කළ යුතු දේවල් තිබෙනවා. යම් සෑහීමකට පත්විය හැකි වාර්තා ප්‍රමාණයක් අප වෙත ඉදිරිපත් කළා තිබෙනවා. ඒවත් පදනම් කරගෙන තමයි මම මේ රටේ ජනතාවට මේ කරුණ කියන්න යන්නේ. ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි බදු මුදල් අපි වේදන් කරා. බදු මුදල් වේදන් කරද්දී ගරු නීතිපතිතුමෙක් වශයෙන් හිටපු අපේ විදේශ අමාත්‍යතුමා දන්නවා වැලියු ෆෝ මනී කියන එක පිළිගන්නවා ලෝකේ ප්‍රධාන මුල් ධර්මයක් විදිහට. අපි මොන දේ කළත් අපි මුදල් වේදන් කරනවා නම් ඒ වෙන් යොදවන මුදලට ගැලපෙන ප්‍රතිඵලයක් ලැබීම මොන චක්‍රලේඛවලින්වත් නතර වෙන්නේ නැහැ. ඒක වැදගත්ම දේ. අපි දකින දේ තමයි විදේශ අමාත්‍යාංශයේ මේ උත්සව සංවිධානයේ රාජතාන්ත්‍රිකයන්ට ආරාධනා කරද්දී විදේශීය දේශීය රාජතාන්ත්‍රිකයන් විදේශගත වෙද්දී විදේශ අමාත්‍යාංශයේ සතුව මෙන්න මේ වැලියු ෆෝ මනී කියන එක ඒක සයන්ස් එකක් ඒක ප්‍රතිපත්තියක් පමණක් නෙමෙයි ඒක ජස්ටිෆයි වෙන ආකාරයේ ක්‍රියා පිළිවෙලක් විදේශ අමාත්‍යාංශයේ සතුව භාවිතාවේ නැහැ. කුඩා නිලධාරීන් සම්බන්ධව අපි දන්නවා යමක් තිබෙනවා. නමුත් ප්‍රධාන පෙළේ VIP VVIP මට්ටමට ගියාට පස්සේ එහෙම එකක් නැති බව තමයි මෙහෙම තියෙන්නේ. මම දැනගන්න කැමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳට ලක්ෂ 25ක දවසක කාමර කුලියක් සහිත හෝටලයක් බුක් කරන්න. ඒක කරන්න විදේශ අමාත්‍යාංශයට තිබෙන මඟ පෙන්වීම කුමක්? يعني ලක්ෂ 50ක එකක් වුණත් බුක් කරන්න පුළුවන්ද? ප්‍රංශයේම ඒව තියෙනවනම්. මම දැනගන්න කැමැතියි. ලක්ෂ 100ක කරනවත් බුක් කරන්න පුළුවන්ද ගරු ඇමතුමනි? මොකද මට පුංචි කාලේ මතකයි එතුමිය මොන්ටිසෝරියක් කළා. ඒ නිසා ඒ මොන්ටිසෝරිය කරපු ගෙදර මට තාම මතක් වෙනවා. මම හිතන්නේ ඒ එතුමිලා ජීවත් වෙච්ච පරිසරය ගත්තොත් මම හිතන්නේ ගරු සභාපතිතුමනි ඒ ගෙවල් ලක්ෂ 4ක් පහකට වටිනවා කියලා. ඉතින් ඒ නිසා මම අහන්නේ ඒකයි. ඒ තුමීගේ ප්‍රශ්නෙම නෙමෙයි. මේවට වෙන් කරන්න මාර්ගෝපදේශනයක් තියෙනවා. දෙක තමයි මේවා තුල තිබෙනවා යම්කිසි කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් තියෙනවා. සම්බත අපේක්ෂා අතර ගැටුමක් තිබෙනවා. සමහරට විදේශ අමාත්‍යාංශ නිලධාරියට පුළුවන්කම තිබෙනවා. තමන්ගේ තනතුරු ඉහළ දමා ගැනීමට ඊළඟ ප්‍රමෝෂන් එක ගන්නම තමන්ට සලකන්න හම්බ වෙන VIP ට හෝ VVIP ට වැඩිපුර සලකන්න. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොහොමද ඒ වගේ දේවල් පාලනය කරන්න කියන ප්‍රශ්නය අපි ඔබතුමාගෙන් අහනවා. ඒ වගේම අපිට පේනවා සමහර අය මුදල් මෙහෙයවීමේ බලය තියෙන නිසා, තීන්දුව ගැනීමේ බලය තියෙන නිසා ගරු සභාපතිතුමනි, නියෝජක කතානායකතුමනි, අර ඇඩ්මිනිස්ට්‍රේටින් අවර්සෙල්ස් කියන්නේ හැන්ද අතේ තියෙන නිසා අපිම බෙදා ගන්න. එහෙම තත්ත්වෙකුත් අපි දැකලා තියෙනවා මේ විදේශ අමාත්‍යාංශ සමහර දේවල් වලදී. ඒ වගේම රාජතාන්ත්‍රික අවුල් නිර්මාණලා තිබෙනවා මේ හරියාකාර විදේශීය සංචාර සම්බන්ධව ආරාධනා සම්බන්ධව හරියාකාර මඟ පෙන්වීමක් නැති නිසා. ඒ නිසා මගේ නිශ්චිත යෝජනාව මේ පාර්ලිමේන්තුව මම කරුණු ඉදිරිපත් කරන ඊළඟට මම ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ බරපතල ගැටලු රෝහිත බෝගල්ලාගම මැතිතුමාගේ දියණියගේ උපන්දින සාදේ පැවැත්ම අපිට ප්‍රශ්නයක් නැහැ. එතුමා ඒක හඳේ පැවැත්වුවත් කමක් නැහැ. දැන් ප්‍රයිවට් ස්පේස් ක්‍රාෆ්ට්ස් තියෙනවා, ගිහිල්ලා කරන්න පුළුවන් ඒක. රාජ්‍ය බදු මුදල් යොදවලා එතුමා කරපු එකට වියදම් කරන්න වොෂින්ටන් වල තිබිච්ච තානාපති කාර්යාලයට කොහෙන්ද බලය ලැබුණේ? ඒක අපිට දෙන ප්‍රශ්නය. ඉතින් ඒ නිසා මම මතු කරන්නේ ඒකයි. පළවෙනි දේ තමයි ඔබතුමා නිසි චක්‍රලේඛයක් අදට ගැලපෙන ලෝකේ තියෙන බෙස්ට් ප්‍රැක්ටිසස් වලට ගැලපෙන නිසි චක්‍රලේඛයක් ගයිඩ්ලයින්ස් මාලාවක් හදලා මේ පාලන ඉදිරිපත් කරන්න ඉල්ලීම අපි ඉස්සෙල්ලම කරනවා. මේ මුදල් අපි කියන්නේ අපේ රාජතාන්ත්‍රිකව ගිහිලා නිකන් කඩවල් ගන්න ඉන්න නැත්නම් පුංචි මොටෙල් එකක ඉන්න එහෙම කියනවා නෙමෙයි මේ. යාළුවන්ගේ ගෙවල් වලින් එහෙම නැහැ. අපි කියන්නේ value for money. අපි කියන්නේ ඒ ප්‍රතිපත්තියක් අනුව ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේද වලට අනුව ඔබතුමා හරි චක්‍රලේඛයක් හරි ගයිඩ්ලයින්ස් මාලාවක් හදන්න ඒවා කැඩුවම ලැබෙන දඬුවමුත් එක සඳහන් කරන්න. දෙක තමයි නිශ්චිත වශයෙන් මා අද ඉදිරිපත් කරන්නා වූ කරුණ සම්බන්ධවත් මීට කලින් ඉදිරිපත් වෙලා යට ගිහිලා තිබෙනවා. ශිරාන්ති මැතිණියගේ කාරණේ, රෝහිත බෝගොල්ලාගම මහතාගේ ගැටලුව වගේ දේවල්, සජින් වාස් මහතාගේ වියදම් මේවා පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නැත්නම් ආණ්ඩුවේ පිළිගත් අපරාධ පරීක්ෂණ කරන පොලිසිය හෝ වෙන ආයතනයක බාර දීලා ඔබතුමා නීති පරිවර්ෂයක් වශයෙන් ඔබතුමා දන්නා මම ඉදිරිපත් කළ යුතු තැනම පැහැදිලිවම ඒ නිසා ඉදිරිපත් කළා මාසයක් හෝ දෙකක් ඇතුළත අඩු ගානේ මාස 3ක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. හොරුන්ට, දූෂිතයන්ට, බොරුකාරයන්ට මේ මහජන මුදල් ඇති පදන් ගසා කන්න ඉඩ දීලා තිබෙනවා. මේ රටට ඇති මේ රට සික් මේ රට ලෙඩවලා තියෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි. මේවා අහලා 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 මම මේ ෆයිල් එක මම අධ්‍යයනය කරද්දි අපේ ඔළු නරස්ති වෙනවා. මේ පුංචි රටේ අපි පෙරේද දැක්ක කොච්චර දුප්පත් අහිංසක මිනිස්සුද පෙළපාලියට ගේන්නේ කියලා. මම මේ පෙළපාලි ගැන කියනව නෙමෙයි, උන්ගේ ශරීර දැක්කම ඔබතුමාට පේනවා පෙළපාලි යන මිනිස්සයයි පෙළපාලිය සංවිධානය කරන මිනිස්සයගේ ශරීර ගත්තම ගරු සභාපති ඔබතුමාට පේනවා නිකන් ජනවර්ග දෙකක් වගේ, ජනවර්ග දෙකක් වගේ. අර පෙළපාලියේ නායකයෝ ටික ඉතාම ප්‍රියමනාප වාත්තු කරලා වගේ බලන්න අර වැටලේ ඉන්න නැත්නම් පෙළපාලි කෑ ගහන නටන ඒ දුප්පත් මිනිස්සු. ඒක මම කියන්නේ මේ පොහොට්ටු පක්ෂ විතරයි කියලා, එක්සත් ජාතික පක්ෂ කරත් එකයි වෙන පක්ෂයක් කරත් එකයි. අපේ රටේ පහළ පන්තික ජනයාගේ සාමාන්‍ය ස්වරූපය කොමං? ඔවුන් 125කට දිනක කාමරයක් තියා 135යි දෙන්නේ ගයක් හදාගන්නම. ඒ නිසා ඒ කිය අර මිනිස්සු කියන දෙයක් තියෙන මොකද අර යා දෙන්නේ නැහැ කියලා කියන්නේ. යා දෙන්නේ නැහැ කියලා කියන්නේ. මම කියන්නේ එහෙමයි කියලා. දැන් මම මෙන්න මාතුකා. ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි.
Order please. ගරු විජේපාල හෙටාජි මන්ත්‍රීතුමා මුලස්ට පැමිණ ඇත.
ගරු මන්ත්‍රීතුමා
සභාපතිතුමනි මම විදේශ ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මේ නිශ්චිත අද මම මතු කරන ප්‍රශ්නය කලින් පරීක්ෂණවට අමතරව ඊයන් පේස්ලි කියන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සංචාරය මම සාරාංශ කළා කිව්වොත් ගරු විදේශ ඇමතිතුමනි 2013 මාර්තු 30 සිට අප්‍රේල් 5 දක්වා කාලයේදී මේ ඊයන් පේස්ලි කියන මන්ත්‍රීතුමා එතුමාගේ දරුවෝ හතරත් එතුමාගේ බිරිඳත් සමග 6 දෙනෙක් ලංකාවට එනවා සංචාරයකට ඔවුන්ගේ ගුවන් ගමන් ගාස්තු සඳහා බිස්නස් ක්ලාස් වෙන් කරගෙන එක ටිකට් එකක් 585,000යි ලක්ෂ 35ක් අපි වෙන් කරනවා ගුවන් ගමන් සඳහා විදේශ අමාත්‍යාංශය මේ වෙලාවේ එක කෝටේෂන් එකක් අරන් තිබෙනවා ඒ වෙලාවේ ඉකොනොමි ක්ලාස් ටිකට් එකක් 1,90,000යි ඒතර බිස්නස් ක්ලාස් 585,000ට තමයි මේ පවුල ගෙන්නන්නේ ඔවුන්ගේ ආහාර සඳහා ලක්ෂ 10කුත් හෝටල් බිල සඳහා ලක්ෂ 6කුත් ලංකාව තුල ගමනාගමනය සඳහා හෙලිකොප්ටර් සඳහා ලක්ෂ 12කුත් ඇතුළු මේ පවුල සඳහා දින 5කට ලක්ෂ 70ක් වියදම් කරනවා 2013 මාර්තු 30 සිට අප්‍රේල් 5 දක්වා දවස් ප්‍රමාණය එතුමාගේ පළවෙනි සංචාරය ඊට පස්සේ ගරු ඇමතුමනි දෙවනි සංචාරයට එනවා මේ එන්පීසී මහතා ඔහුගේ දරුවන් සමග මෙවර එන්නේ දරුවන් දෙදෙනෙක් සහ බිරිඳත් සමග 4 දෙනෙක් ඒ ඉන්නේ 2013 ජූලි 1 සිට ජූලි 11 දක්වා දින 12ක සංචාරයක් ගරු සභාපතිතුමනි ඒ සඳහා ගුවන් ටිකට්පත් සඳහා 18 ලක්ෂයකුත් හෝටල් කාමර සඳහා 13 ලක්ෂයකුත් ආහාර සඳහා 270,000කුත් ලංකාව තුල හෙලිකොප්ටර් වලින් යාම සඳහා 1,571,000ක් ඇතුළු ලක්ෂ 60ක් වෙන් කළා තිබෙනවා ඒ පිළිබඳ විදේශ අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද මේ ලේඛනය මම හැන්සාඩ් කරනවා පළමු සංචාර ලක්ෂ 70යි දෙවෙනි සංචාර ලක්ෂ 60යි ලක්ෂ 130ක් රාජ්‍ය බදු මුදල් මේ සඳහා වෙන් කළා තිබෙනවා වියදම් කළා තිබෙනවා ඔක තමයි සාරාංශය ඊට පස්සේ ගරු සභාපතිතුමනි මම තවත් මේ සංචාරය ගැන යොත් දැන් මේක ගේනල්ලා තිබෙන්නේ මෙතුමා ගේනල්ලා තියෙන ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා 2013 කාලේ ලංකාවට සිදුවෙච්ච යම් යම් ජාත්‍යන්තර බලපෑම් අවම කිරීම සඳහා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යොදාගත්තා කියන එක තමයි මේ පිළිබඳව සමහර අය ඒ කාලේ හිටපු ආණ්ඩුවේ පාලකයන් ඉදිරිපත් කරපු සම් සීමිත අදහසක් වශයෙන් තිබෙන්නේ ප්‍රබල ඉදිරිපත් වෙච්ච අදහසක් නෙමෙයි දැන් මම කියන්නම් එතුමාගේ පළවෙනි සංචාරය එතුමා අපේ රටේ ප්‍රතිරූපේ නම් වන්න කරපු දේ ඔබතුමා දන්නවා මම ඉස්සරහට ඉදිරිපත් කරනවා විදේශීය රාජතාන්ත්‍රිකයේ රටකට එනවා නම් එවැනි අරමුණක් සඳහා අපි වේදම් කරනවා නම් ලංකා රජයේ වේදම් කරනවා නම් ගරු සභාපතිතුමනි ඒන රාජතාන්ත්‍රිකයා මේ රටේ සාමාන්‍ය පිළිවෙත අනුව මුණ ගැහිසිය යුතු මුණ ගැසෙන යම්කිසි ආයතන ප්‍රමාණයක් දේශපාලන අධිකාරියක් තිබෙනවා දැන් මාර්තු මාසේ ආවා එතුමා ජනාධිපතිවරයා හම්බුන්නේ අගමැති හම්බුන්නේ විදේශ ඇමති හම්බුන්නේ විපක්ෂ නායක හම්බුන්නේ කතානායක හම්බුන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තියා අඩු ගානේ බ්‍රිතාන්‍යෙන් ආපු එක සංචාරකකත් මේ හම්බුන්නේ එතුමා මොකද්ද කළේ එතුමා ඇතුළු පවුලේ අය පාසි කුඩාවල නයිට් 3යි හිල්ටන් එකේ නයිට් 1යි ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ගෝල් ෆෝට්‍රස් එකේ නයිට් 1යි නයිට් 5ක් මෙහි ඉඳලා අලි බලලා එතුමා අලි හම්බෙන්න කියලා එතුමා පින්නවලට අලි බලලා හෙලිකොප්ටරෙන් සංචාරය කළා යනවා බ්‍රිතාන්‍යයට එතකොට ඒකට කීයද වියදම ලක්ෂ 70යි හරිද එතකොට ඔබ එතුමා ආවේ ලංකාව මේ ජාත්‍යන්තර වශයෙන් මුණ දී තිබෙන ප්‍රශ්නය ගැන දැනගන්න නම් අඩු ගානේ එක ආණ්ඩුවට පක්ෂ කෙනෙක් හරි ආණ්ඩුවට විරුද්ධ කෙනෙක් හරි හම්බෙන්න ඒ නිසා එහෙම කිසිවක් නැහැ එතුමා යනවා ඊට පස්සේ නැවත එනවා ගරු සභාපතිතුමනි එතුමා ඇතුළු පවුලේ අය ජූලි මාසේ මොකටද එන්නේ ලංකාවේ ඉමේජ් බිල්ඩින් වලට ලංකාව පිළිබඳ කතා කරන්න දෙවනි සංචාරයේදී දැන් පළමුණු මම පස්සේ ඉදිරිපත් කරන්නම් දෙවනි සංචාරය මොකක්දත් දෙවනි සංචාරයේදී එතුමා ජනාධිපතිතුමා හම්බෙන්නේ එකවකට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිවරයා හම්බෙන්නේ විදේශ ඇමති හම්බෙන්නේ විපක්ෂ නායක හම්බෙන්නේ කතානායක හම්බෙන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වත් හම්බෙන්නේ කවුරුත් හම්බෙලා නැහැ හැබැයි ඒ සැරෙත් එයා අලි හම්බෙන්න පින්නවල ගිහිලා තියෙනවා හෙලිකොප්ටරෙන් සංචාරය කළා තිබෙනවා ඒක කොච්චරද කියනවා නම් කණ්ඩලමේ නයිට්ස් 2යි ඒර්ත් ඒජන්සිකේ නයිට් 1යි අහුන්ගල් හෙරිටන්ස් එකේ නයිට් 5යි හිටියා ගියා ලක්ෂ 60ක් ඉවරයි ඊට පස්සේ එතකොට අපිට පැහැදිලිව පේන එතුමා ලංකාවට ආවට ලංකාව පිළිබඳ තොරතුරුක් ලබා ගන්න කිසිම වැදගත් සාමාන්‍ය රාජතාන්ත්‍රිකයෙක් කරන කිසිම දෙයක් කළා නැහැ. ගරු සභාපතිතුමනි සාමාන්‍යයෙන් මම විදේශ අමාත්‍යංශ ආංශික කාරක සභාවෙදි මේක ප්‍රශ්න කළා. ප්‍රශ්න කළා මම අහුවා මොකද්ද විදේශ අමාත්‍යංශයේ විදේශීය රාජතාන්ත්‍රිකයට ආරාධනා කරද්දී මොකද්ද තියෙන ක්‍රමවේදය? මට ඒක සඳහා සම්පූර්ණ වෙලාව ගන්න බෑ. එතුමාලා ඊට පස්සේ යම් විස්තරයක් වෙලා තියෙනවා. ඒක හොඳම කම්ප්‍රිහෙන්සිව් කියලා මම කියන්නේ. නමුත් කමිටුවක වාතාවරණයක් ලෙස මම ඒක බාර ගන්නවා. මූලික ජෙනරල් අවුට්ලයින් එකක් තියෙනවා. ඒ නිසා ජෙනරල් මොඩල් එකක් එතුමාලා ඉදිරිපත් කළා තිබෙනවා. සාමාන්‍ය විදේශීය රාජතාන්ත්‍රිකයෙක් ලංකාවට එන්නේ එක්ක ජනාධිපතිවරයා ආරාධනා කරනවා නැත්නම් අගමැතිවරයා නැත්නම් විදේශ ඇමතිවරයා නැත්නම් කැබිනට් ඇමතිවරයා. ඊට පස්සේ ඒ ආරාධන ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ තානා ඒ රට තියෙන තානාපති කාර්යාලයෙන් මේකට අදාළ කරන කටයුතු පටන් ගන්නවා. එහෙම නැතිනම් විදේශ අමාත්‍යංශය තියෙන මුළු ලෝකයේම එක එක අංශවලට බෙදලා ඩෙස්ක් කියලා කියනවා ඒවට බෙදලා තියෙනවා. එහෙම නැත්නම් ඒ දේශපාලන අංශයෙන් මේක පටන් ගන්නවා මේ ක්‍රියාවලිය. ඊට පස්සේ මේ එන පුද්ගලයාගේ එන ගෙන්නන කණ්ඩායමෙන් ලංකාවේ දේශපාලන ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්තිය සමග මේකේ තියෙන ප්‍රයෝජනය ගැන යම්කිසි නිරීක්ෂණයක් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ තමයි රටේ අදාළ රටේ තියෙන තානාපති කාර්යාලයෙන් ආරාධනාව යනවා. නැත්නම් විදේශ අමාත්‍යංශයේ දේශපාලන අංශයෙන් ආරාධනාව යනවා. ඊට පස්සේ දේශපාලන අධිකාරියේ විදේශ ඇමතිවරයාගෙන් ජනාධිපති වෙන්න පුදු විදේශ ඇමතිවරයාගෙන් උපදෙස් ලැබුණාට පස්සේ තමයි මේ ඉන්නේ අහුංගල්ලේද කණ්ඩලමේද අලි බලනවාද තල්මසු බලනවාද කියලා තීන්දුව කරලා කවුද හම්බෙන්නේ කියලා තීන්දුව කරලා ප්‍රෝග්‍රෑම් එක හැදේ. එතකොට අමාත්‍යංශයේ ලේකම්වරයා තමයි දේශපාලන අධිකාරිය කියන්නේ ඇමතිවරයා. ඇමතිවරයාගේ උපදෙස් මත මේ සංචාර වලට අවශ්‍ය අවසරය ලබා දෙන්නේ. ඒකට යම්කිසි පිළිවෙලක් තිබෙනවා. අර යම්කිසි නිරීක්ෂණ ප්‍රමාණයක් අඩුම ගානේ අදාළ රටේ තානාපති කාර්යාලයෙන් විමසන්න ඕන මේකේ ප්‍රයෝජනයක් තිබෙනවාද. දැන් මේ UNPS ලිගේ ගමන ගත්තොත් මේකට කියන්න පුළුවන් විදේශ අමාත්‍යංශයේ තියෙන ජෙනරල් මොඩල් එකෙන් නෙමෙයි UNPS ලි එන්නේ. ඒකට කියන්න පුළුවන් එක්කෝ UNPS ලි මොඩල් නැත්නම් GLPRIS මොඩල්. මොකද ඒ කාලේ විදේශ ඇමතිතුමා නැත්නම් එකතු කළ රාජපක්ෂ මොඩල්. ඔව් කැමති නමක් දාගන්න පුළුවන්. දැන් මේ UNPS ලිගේ ආරාධනාව ගත්තොත් ඔහුගේ ලිපිගොනු ඔහුට ඔහුගේ සංචාර දාලක ලිපිගොනුවේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල يعني එංගලන්තයේ තිබෙන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් එවපු එකදු ලියුමක් අපිට කාරක සභාවට ඉදිරිපත් කළා නෑ. එකම ලියුමක්වත් මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පවුලක් එනවා මේ ලංකාවට. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය මහ අපේ මහ කොමසාරිස් කාර්යාලයෙන් එක ලියුමක් එක මෙමෝ එකක් නෑ. දෙක අමාත්‍යංශයේ වෙස් ඩෙස්ක් එකෙන් අමාත්‍යංශයේ බටහිර ප්‍රදේශයේ බලන අංශයේ දේශපාලන අංශයෙන් එකම ලියවිල්ලක්වත් නෑ ගරු සභාපතිතු. එතකොට UNPS ට මේ ආරාධනාව කවුද කළා තිබෙන්නේ? කවුද කොහොමද එතුමාට මේ වීදම කළා තිබෙන්නේ? ඔන්න ගරු කථානායක සභාපතිතුමනි UNPS ට ආපු පළවෙනි ලිපිය ලැබෙනවා කොහෙන්ද? UNPS ලියවනවා පෙබරවාරි මාසේ පළවෙනිදා. මම ඒවා ඔක්කොම මෙතන හැන්සාඩ් කරන්න ගියොත් වෙලාව යනවා. UNPS ලියවනවා මගේ ඊමේල් එක තියෙනවා මොකද්ද? පෙබරවාරි පළවෙනිදා 2013 ලියවනවා ඊමේල් එකක් කාටද? Dear Sajin. Dear Sajin කියලා කියනවා many thanks for your hospitality on Wednesday evening. I had a wonderful time and my colleague Peter appreciated your hospitality so and so. එතන එතන තමයි යා කියන්නේ එයාට කරපු ආරාධනාවට බොහොම එකඟ වෙනවා. එතුමා මෙහෙ එන්න කැමතියි කියලා. I wanted to follow up on your kind offer of a visit for myself and my family. Given family commitments and school holidays, would it be possible to visit between 30th March කියලා මේක තමයි initiation. ඊට පස්සේ පෙබරවාරි පළවෙනිදා UNPS ලියවපු මේල් එක තමයි අපිට තිබෙන එකම සාධකය. ඔහු මේ සජින් කියන පුද්ගලයෙක් එක්ක වෙච්ච සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලංකාවට එන්නේ කියන්නේ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි එතුමාට යවනවා ලිපියක් පෙබරවාරි මාසේ 16 වෙනිදා. ඒ සජින් වෙනුවට දැන් එක වෙනස් වෙලා කවුද? සජින් වෙනුවට එක වෙනස් වෙලා ඒ ලිපි යවන්නේ මජින්ත කියලා කෙනෙක්. මජින්ත කියන අමාත්‍යංශ නිලධාරියා තමයි ඊළඟ ලිපි යවන්නේ මේක සම්බන්ධ. අමාත්‍යංශ ලේකම්ගෙන් ලැබිච්ච උපදේශක් ඒ කාලේ හිටපු වෙන ඉහළ නිලධාරියෙක් ලැබිච්ච උපදේශක් කිසිවක් නැහැ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි ඊළඟ ලිපියට ඊළඟ ලිපියත් UNPS ලියවනවා ඒ මජින්ත කියන පුද්ගලයාට පෙබරවාරි මාසේ 23 වෙනිදා හරි මෙන්න මගේ පාස්පෝට් මේවයි වනවා කිය. ඉතින් මේවට ලොකු වෙලාවක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. සාක්ෂි සටහන් තිබේ. දැන් විදේශ අමාත්‍යාංශය මහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ අපේ සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටියකට දීලා තිබෙන. විදේශීය රාජතාන්ත්‍රිකයට ආරාධනා කිරීමේදී කරන්නා වූ ප්‍රොසීඩියස් වලට අදාළ මොනවද ඊඑන් ප්‍රෙස්ගේ සංචාරට අදාළව තිබේ? මොකුත් නැහැ. ඒ ප්‍රැක්ටිසස්, ඒ තිබෙන ප්‍රොසීඩියස්, ගයිඩ්ලයින්ස් මොනවත් නැහැ කරු ඇමතුමනි. මොනවත් නැහැ. එහෙම ලියකන නම් අපිට හම්බෙලා නැහැ. ඒක පළවෙනි දේ තමයි මේ සජින් කවුද කියන එක අපි කවුරුත් දන්නවා. මේ මජින්ත කියන කෙනා කවුද කියලා හොයන්න ඕන. ඔහු තානාපති නිලධාරියෙක් කියලා සාමාර ආරංචියක් තිබෙනවා. ඒත් ඒ නිසා සජින්ට මෙහෙම කරන්න බලය හම්බුනේ කොහෙන්ද? මජින්ත මහතාට මේ ආකාරයට කටයුතු කරන්න එතුමට උපදෙස් දුන්නේ කවුද? ඒවා ලිඛිතව තිබෙනවද? මේ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. මොකද අපිට ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ තමයි තානාපති කාර්යාලයේ හෝ විදේශ අමාත්‍යාංශයේ ආරාධනාවක් නැතුව ලක්ෂ 70ක් වේදම් කළා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මෙහි දොලි කළ යන්න සල්ලි දුන්නේයි කියන ප්‍රශ්නේ අපි අහනවා. එක. ඒ සඳහා සජින් වාස්ගුණවර්ධනට සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටියට දීපු ලිපියේ තිබෙනවා අමාත්‍යාංශයේ බාරනම් තිබෙනවා මේ සජින් කියන්නේ සජින් වාස්ගුණවර්ධන මන්ත්‍රීවරයා විය යුතුයි කියලා. මා දැනගන්න කැමතියි ඔබතුමාගෙන් සජින් වාස්ගුණවර්ධන මහතාට විදේශ අමාත්‍යාංශයේ තිබිච්ච ඒ යුගයේ තිබිච්ච තනතුර කුමක්ද? තනතුර කුමක්ද? ඒ තනතුර සඳහා එතුමා පත් කරපු ලියවිල්ල කුමක්ද? අපි ඒක ඉල්ලුවා සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටියේ අපිට ලබා දීලා නැහැ. අපි හිතන ඔබතුමාට හොයාගන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඒක ඊළංකාරයි. ඊට පස්සේ තමයි දැන් තුන්වෙනි ප්‍රශ්නේ තමයි මම අහන මේ මජින්ත කියන විදේශ අමාත්‍යාංශ නිලධාරියාට මේ ආකාරයට කටයුතු කරන්න උපදෙස් දුන්නේ කවුද? ඒ දුන්නු බවට කුමන හෝ ලේඛනයක්, කුමන හෝ සහතිකයක්, ඊමේල් එකක්, SMS එකක් හරි තියෙනවද විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් නැත්නම් ඔහුට ඉහළ නිලධාරී? මේ ලේඛනයේ කිසිවක් නැහැ. දැන් අපි මේ පිළිබඳව මේ මජින්ත කියන නිලධාරියාගෙන් අහන්න කියලා විස්තරයක් කිව්වම ඔහු රටපටලන කොළ එකහමාරක වාර්තාවක් වෙලා තියෙනවා. අපි ඒක බාරගන්නේ නැහැ. අපි අහුවා, අපි නිශ්චිත වශයෙන් මේකේ නිශ්චිත වශයෙන් විදේශ අමාත්‍යාංශ වර්තමාන ලේකම්තුමා යවලා තිබෙනවා මජින්ත කියන නිලධාරියාට. ඔබට මේ සඳහා උපදෙස් දුන්න අය පැහැදිලි නැති නිසා නිශ්චිත උපදෙස් දුන්නේ කවුද කියලා ලියලවන්නේ කුවට පස්සේ එතුමා මේ විදේශ අමාත්‍යාංශය කොහොමද රාජතාන්ත්‍රික නිලධාරීන්ට ආරාධනා කරන්නේ කියන එක පිළිබඳ පාඩම් මාලාවක් එතුමා එවලා තියෙනවා. මම හිතන්නේ එතුමා ඒ පාඩම කියව ගන්න නම් හොඳයි. ඊට වඩා නිශ්චිත ප්‍රශ්නයක් තිබෙනවා. කවුද උපදෙස් දුන්නේ? මොකද්ද ආපු ලියවිල්ල? කොහොමද ඒක ලැබුණේ කියන එක කරුණා කරලා කියන්නේ කියලා. ඔහු මේකේ ඉටුකොළ කාර්යභාරය අපිට එතරම් වැදගත් නැහැ. නමුත් ඔහුත් යම්කිසි භූමිකාවක් කරපුවා පැහැදිලි. ඒ නිසා කරු සභාපතිතුමනි, දැන් මෙහෙම වෙලා මොකද ඊට පස්සේ වෙන්නේ? මා හැන්සාඩ් ගත කරනවා මේ ව්‍යාපෘතිය. ඊට පස්සේ එනවා මේ මාර්තු මාසේ 21 වෙනිදා 2013 මේ පෙබරවාරි මාසේ පටන් ගන්න වැඩේ මාර්තු මාසේ 13 වෙනිදා එනවා. කොහෙටද? ජීඑල් පිරිස් මහතා ළඟට. ඔහු විදේශ ඇමතිවරයා. මෙතන තියෙන ඔහුගේ අස්සන. ඔහු අනුමත කරනවා මේ ඊඑන් ප්‍රෙස්ගේ සංචාරය. ඒසනි පහළනේ නිලධාරීන්ට බේරෙන්න පුළුවන් කියලා ඒගොල්ලන් හිතන වෙන්න පුළුවන්. එම් බේරුණත් මට විශේෂ ප්‍රශ්නයක් නැහැ. අපි හන දේ තමයි ජීඑල් පිරිස් මහතා මේ පුද්ගලයාට මේ ලක්ෂ 70ක් කටේ සල්ලි වේදම් කරන්න තීන්දුව ගත්තේ කුමන ක්‍රියාමාර්ග, කුමන ක්‍රියාපිළිවෙල මත විශ්වාසය තබලද? මොකක් දැනගෙන මොනව අධ්‍යයනය කළාද? කණාසන ගැහුවේ නැත්තම්, එතුමගේ අස්සන මෙතන තියෙනවා, මේක කණාසනක් නෙමෙයි නං, නැත්තම් වංචාවට හවුල් වීමක් නෙමෙයි නං, එතුමා කියන්න ඕන මොකක්ද එතුමා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය මේ යන වියදම සාධාරණයි කියලා. එතුමා නිකන් මේ බලන්න, මම තවත් මේව කන්න. ඊඑන් පේසල් දෙනවා කරු සභාපතිතුමනි, පාසි කුඩා යන්න, කොළඹ යන්න, ගාල්ල යන්න හෙලිකොප්ටර් එක. ශ්‍රී ලංකා හමුදාවට අයිති හෙලිටුවස් එකේ මේ තියෙනවා. ඒක බිල කීයක්ද? ඇමරිකානු ඩොලර් 8,866. මේ හෙලිකොප්ටර් එක දින 4ක් ඔහුගේ පවුල සමග ඉන්නවා. ඒ නිසා අමතරව ඩොලර් 1000කුත් ගෙවලා තියෙනවා. මොකදද? Including to the 1000 US dollars for 4-day night stops charges. ඇත්තටම ඊඑන් ප්‍රෙස්ලි 1948ට කලින් ආව නම් මේ අපි පුදුම වෙන්නේ නැහැ. මේ මොකද්ද ගරු සභාපතිතුමනි? අපි පවුලක් ගෙනල්ලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් කන්න බොන්නක් දීලා අපි ෆුල් ටයිම් හෙලිකොප්ටරයක් දෙනවා දින හතරක් ඕන එකක් කරලා යන්න කියලා. රයිට්. මං හෑන්ඩ්සට් කරන්න. ඊට පස්සේ ගරු සභාපතිතුමනි එතුමාගේ ජුලි සංචාරය මම ඉතින් එක්මිනින් එතෙන්ට එන්න. ඒකත් අර විදියමයි. ඒ නිසා අපිට ලේසි ගොඩක් කියන දෙයක් නැහැ. මහා කොමසාරිස් කාර්යාල ලිපියක් නැහැ. අමාත්‍යාංශයේ දේශපාලන අංශයෙන් බටහිර දේශපාලන අංශයෙන් ඉල්ලීමක් මොනවත් නැහැ. මේක ඊළඟ වෙනස තමයි මොකද්ද? ජුලි විසිට් එකේ ගරු සභාපතිතුමනි ඒක නියමයි. දැන් යුඑන් පේසල් තේරෙනවා මේ රටේ මහජන මුදල් ඕන හැටියට යාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මේ සැරේ ඉන්විටේෂන් එක යාම මම හෑන්ඩ්සට් කරනවා මේක අපූර්ව එකක්. ඊඑන් පේස්ලේ වෙනවා ගරු සභාපතිතුමනි මේ මේල් එක මම හෑන්ඩ්සට් කරනවා. මේ බලන්න ඕන ඇත්තට මේ රටේ ජනතාව මාධ්‍ය ඔහු මේවනවා සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක. මම අහුංගල් හෙඩ්ටන්ස් එකේ හවල් දවසේ ඉන්නම්, කණ්ඩලමේ හවල් දවසේ ඉන්නම්. මේ යන ආදි වශයෙන් දින 11කට. ඔහු මේවනවා ප්‍රෝග්‍රෑම් එක. දින 11කට ඔහු එනවා. එතකොට ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි. ඒ සංචාරයේ මම එක ඉල්ලීමක් ඊඑන් පේස් ඉල්ලපු නැති ඒවත් අපේ ඒයුගේ හිටපු චීෆ් ඔෆ් ප්‍රොටෝකෝල් යෝජනා කරන අය නිලධාරී වරුන්ට ඔහු යටතේ හිටපු කට්ටියට මොකද්ද ඔහු කියනවා මෙහෙම පහළ නිලධාරියට යනවා ඊමේල් එකක් ද ප්‍රෝග්‍රෑම් ඉස් ඇක්සෙප්ටබල් ප්ලීස් ගෙට් ඔනරබල් ඊඑන් පේස් ලිස් කොන්කරන්ස් ඔන් ද රූම්ස් ප්ලීස් ගෙට් අප්ග්‍රේඩ්ස් ෆොර් අ සූට් ද ඊඑන් පේස් ඉල්ලලත් නැහැ සූට් එක මෙයාලා දෙනවා හරි ඉතින් ඒ නිසා ඊළඟට මං ඊළඟ හෑන්ඩ්සට් කරනවා මොකද්ද මා පිළි ගරු සභාපතිතුමනි අපේ රටේ විදේශ අමුත්තන්ට නිසි ක්‍රියාමාර්ග ඇතුලේ අපි වැලියු ෆෝ මනි පොලිටිකල් දේශපාලන අවශ්‍යතා උමනාව වටිනාකම බලලා අපිට එන අමුත්තන්ට අපි අපිට ප්‍රශ්නයක් නැහැ රටට වටිනවනම් අපි කිසිම ප්‍රශ්නයක් අපි සැලකන්නේ ඒ අදාළ වියදම් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ අපිට රවුහ් බුහාරිකෙන් කණ්ඩ දීලා මරදානේ මොටෙල් එකක නිදාගන්න දෙන්න බෑ රාජතාන්ත්‍රිකයන්ට අපි පිළිගන්නවා හැබැයි අපි මේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදල් වියදම් කරනවා ඒකෙන් අපිට ප්‍රයෝජනයක් වෙනවා කියන අවබෝධය මත තමයි මේ හැමදේම කරන්න ඕනේ දැන් ඔහුට බෙන්ස් එකක් වෙන් කරන්න කියනවා මොකද්ද ඩිපියුටි මේ චීෆ් ඔෆ් ඩිපියුටි චීෆ් ඔෆ් ප්‍රොටෝකෝල් යවන්නේ යවනවා ප්ලීස් arrange the following in addition to the E class bens for the above issue ඒ කියන්නේ E class bens කියන්නේ executive class executive class bens එකක් වෙන් කරන්න කියලා ඒ කියන්නේ ඒ තරමටම උනන්දු වෙනවා මම බැලුවා ලංකාවට ළඟදී ආපු ඇමරිකානු සෙනෙට් සභිකයෙක් ලංකාවට කොංග්‍රස් සභිකයෙක් ආවා ඌට වෙන් කළ තිබුණේ Nissan වර්ගයේ වාහනයක් Nissan වර්ගයේ මේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන වාහනයක් නෙමෙයි තමයි Nissan වර්ගයේ වාහනය හැබැයි ඊඑන් පේස්ලිට වෙන් කරනවා මේ මෙහෙන් එයා ඉල්ලලත් නෙමෙයි මොකද්ද E class Benz එකක් මට E දෙස් ප්‍රශ්නයක් නැහැ මම මතු කරන්නේ මේවා උනේ කොහොමද කියන මම අවසාන ඔබතුමාට කියනවා. ඒ නිසා මම මේව හෑන්ඩ්සට් කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි ඊඑන් පේස්ලි එනවා. ඇවිල්ලා එතුමා දින 11ක් ඉඳලා මම මුලින් කෝ වගේ එතුමා කිසිම ආකාරයකින් කිසිදු දේශපාලන නායකයෙක් ජනමාධ්‍යවත් හම්බෙන්නේ නැතුව මම දන්නේ අහුන්ගලට දවස් පහේදී වජිර ඇමතුමාගේ මුණ ගැහුණද කියලා ගාල්ලපැත්ත නිසා ඇඹුන්නේ නැහනේ. හයි. ඒ නිසා හොඳට මම හිතන රටේ සල්ලි වියදම් කළා එතුමා ගිහිල්ලා තිබෙනවා. දැන් මේ පිළිබඳව අපි ප්‍රශ්න කරපු වෙලාවේ මම රටේ සහ අවබෝධයට මම කියන්න කැමති සාමාන්‍යයෙන් අපි අහුවා විදේශ අමාත්‍යාංශයෙන් සාමාන්‍යයෙන් සංචාරයක් සැලසුම් වෙනකොට අපි දන්නවා රාජතාන්ත්‍රික අමුත්තන්ගේ විවිධ අවශ්‍යතා තිබුණා වෙනස්කම් තිබෙනවා. එක එක්කෙනා ගුමනාවන් ගැනත් අපි හිතන්න ඕනේ දේශපාලන වැඩ කටයුතු විතරක් කරලා යන්නේ නැහැ. ඒගොල්ලන් රටේ සංචාරය කරන්නත් එක්ක තමයි එන්නේ. අපි පිළිගන්නේ. අපි දන්නවා. ඒක අමුත්තක් නෙමෙයි. දේශපාලන කඩුතකට ආපු ගමන් සීගිරි යන්න පුළුවන් පින්නවල යන්න පුළුවන් අපිට තේරෙනවා ඒක මම දැක්කා ඒ US කොංග්‍රස්ම නිල්ලලා තියෙනවා එයාට එයා කැතලික් කෙනෙක් එයාට වර්ෂිප් කරන්න ඕනේ කියලා ඉරිදට අපිට පේනවා ඒක අපි සම්පාදනය කරන්න ඕනේ හැබැයි ඒ නිසා සාමාන්‍ය සංචාරම මොකද අත්දැකීම දැන් මම කියන්න ළඟදී ආවා ලංකාවට රනේ ජයවර්ධන ලංකාවේ ඉපදිලා දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔහු ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ආවා ඒ පෙන්න ලේඛන සම්පූර්ණ මෙතන තිබෙනවා. ඒක කොහොමද පටන් ගන්න තිබෙන්නේ? හොර ඊමේල් වලින් නෙමෙයි. ජින් බෑන් කල්ලියෙන් නෙමෙයි. සජින් මජින්ලා නෙමෙයි. ජින් බෑන් කල්ලිය කියලා ගත්තේ මොන ඉස්සර නේද? ඒ දැන් මේ ඊඑන් පේසික ඔක්කොම කළ දෙන් ජින් බෑන් කල්ලිය. ඒකේ ඉන්නේ සජින්ලා මජින්ලා තමයි ඉන්නේ. හැබැයි ළඟදී ආව UK ඩෙලිගේෂන් එකක් ඒක ඉනිෂিয়েට් වෙන්නෙම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තුළ තියෙන මහ කොමසාරිස් කාර්යාලය. ඒක පිළිවෙලට එනවා. ඒක ඇම්බැසඩර් හයි කමිෂනර් කියනවා මේගොල්ලන් එන එක රටට වැදගත්. මෙන්න මේ මෙයා එන්නේ කියලා. ඊට පස්සේ විදේශ අමාත්‍යාංශයෙන් ඒක යම් ආකාරයකට ඇනලයිස් කරනවා. ඇනලයිස් කළා මාසයකට පස්සේ සතියකින් දෙකකින් නෙමෙයි. මාසයකට පස්සේ ඒක තව වාර්තා යවලා තවත් මාස කීපකට පස්සේ තමයි ඔවුන් එන්නේ. ඔවුන්ටත් අපි විදං කළා තිබෙනවා. ලක්ෂ 70ක් විදං කළා තිබෙනවා ඔවුන්ට. හැබැයි ඔබතුමා බලන්න. UNPS'ගේ පළවෙනි විසිට් එක GLPRIS මහත්තයා අසම් කරනවා අනුමත කරනවා මාසයකට වඩා අඩු කාලයකදී UNPS'ගේ ජූලි විසිට් එක GLPRIS අනුමත කරන ලිපිය මං හැන්සාට් කරනවා. විදේශ අමාත්‍යවරයා වශයෙන් දින 12යි. දින 12කදී ගරු සභාපතිතුමනි GLPRIS මහතා දෙවෙනි විසිට් එකට ලක්ෂ 60 අනුමත කරන ව්‍යාපෘතියත් එක්ක. එහෙස අපි බරපතලස දකින්නේ තමයි මෙතන පැහැදිලිවම මේ විදේශ අමාත්‍යාංශය තුල තිබෙන එක්ක විදේශ අමාත්‍යාංශවල නීති රීති තිබුණේ නැහැ. චක්‍රලේඛයක් නැහැ. ගයිඩ්ලයින් එකක් නැත්නම් ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒක නොසලකා වැඩ කරන්න නිලධාරීන්ට බලයක් දීලා තිබෙනවා. ඒ නිසා වෙලා තියෙන දේ තමයි ලක්ෂ 130ක් වේදන් කළා තිබෙනවා. නාසිකලද. ඊට පස්සේ රටට ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකක්ද? රටට ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකක්ද? මම අවසන් කරන්න කැමති මේක ප්‍රකාශ කරමින් දැන් මේ පිළිබඳව ප්‍රශ්න කරාදී කෙනෙක්ට කියන්න පුළුවන් මේ කොටි සංවිධානයට විරුද්ධව මේ මන්ත්‍රීතුමා වැඩක් කරා කියලා. කිසිම දෙයක් කළා නෑ මේ සල්ලි දුන්නට පස්සේ එතුමා මම හිතන්නේ බ්‍රිතාන්‍යයේ ඒ කාලේ අගමැතිට ලිපියක් ලියලා තියෙනවා. එහෙනම් අපිට කියන්න වෙන්නේ එතුමාගේ ලිපියේ වටිනාකම ලක්ෂ 130යි කියලා. හැබැයි අපි දන්නවා මේ අපිට පෙන්වන එක එක හේතු මේ සංචාරයට වේදන් කිරීම. නමුත් ඇත්ත කුමක්ද? ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා මේ මම දැන් හෙළිදරව් කරන්න ඔබතුමාට මේ UNPS කියන මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවුලයි දෙපාරක් මාස 3ක් ඇතුළත දෙපාරක් ගෙනල්ලා රටේ ලක්ෂ 130ක් කෝවිත වැඩි මුදලක් නාසිකරේ කුමක් වෙනුවෙන්ද ලංකාවේ ඉමේජ් බිල්ඩින් ප්‍රොසෙස් එකට? නෑ. මම UNPS එකේ ලිපිය කියවනවා ගරු විදේශ අමාත්‍යතුමනි. එතුමා පෙබරවාරි පළවෙනිදා ඩියර් සජින්ට වෙන ඊමේල් එකේ ඔහු මාතෘකා දෙකක් දාලා තිබෙනවා. එක විසිට් මම එක හැන්සාට් කරනවා. දෙක ඔයිල්. ඔයිල්. මම එක කියවන්නම් මට විනාඩියක් යයි. At dinner we discuss a potential oil purchase. I have two significant arrangements with national oil suppliers in either Oman or Nigeria. I understand from our conversation you require a regular supply and currently changing your filters on the refinery to take other than Iran oil. If you can let me know quantity and quality specifications of oil requirements, I can certainly make this happen very quickly. Peter and I have a meeting in Africa in a week or so with the individual we discuss and we could progress this immediately. Let me know your requirements. Garu Videsh Amethumani, minna meka han. Let me know your requirements. As you know, this is the most lucrative project you could be involved in and government to government. So, kawud asan karan, best regards Ian Paisley. That means, mukadda me kiyan, Nigeria, lucrative business kiyan, adhika laba lapate haki vyapara. Mukadda sajinwas kallati bhen. Mukadda, oh. ගරු අමතුමා මේක ලියලා තියෙන ඩියර් සජින්.
ආ සජින්ට.
සජින්. විදේශ අමාත්‍යාංශ ඕවර්සයිට් කමිටිය කියනවා මේ සජින් වාසි ගුණවර්ධන මන්ත්‍රීවරයා විය යුතුයි කියලා. එතකොට මේ ඔයිල් බිස්නස් එකට දෙන්න යනවා මොකද්ද? ප්‍රොෆිට් ලුක්‍රේටිව් ප්‍රොජෙක්ට්. ඒ කියන්නේ ගොඩක් වැඩි ලාභ ගන්න පුළුවන් ව්‍යාපෘතියකට තමයි මේකේ මූලික කතාව. UNPS කියලා නෑ මම ලංකාවේ ඉමේජ් බිල්ඩින් වලට එනවා කියලා කොහෙත්වත්. ඊළඟට මේ පෙබරවාරි පළවෙනිදා ඊට පස්සේ මම කිව්වා මේක ජින් බෑන් කල්ලියක් කියලා. දැන් සජින්ගේ මේක මාරු වුණා මජින්තට. ඊට පස්සේ මජින්ත ලියනවා UNPS-ට පෙබරවාරි 16 ඊමේල් එකේ. Dear Ian, the dates are fine and we can go ahead with this with those dates. As for Nigeria, please kindly propose two sets of dates in order to coordinate the travel accordingly. ගරු සභාපතිතුමනි දැන් මම අහන දේ තමයි මේ මජින්ත කියන්නේ නිලධාරියෙක් නම් ලංකාවට තෙල් ගේන බිස්නස් එකක් කරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට නයිජීරියාවේ හැරෙමේ රවුම් ගහන්න මෙහෙන් ටිකට් සහ අනිකුත් වියදම් දෙන්න. ඒවා තොරතුරු අපි පස්සේ කතා කරමු. අද නෙමෙයි මේ නයිජීරියන් ඔයිල් බිස්නස් එක පිළිබඳව වෙනම කතා කරමු. නමුත් විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් ලියනවා ඔයාගේ දිනය වන්න නයිජීරියාව ඔයිල් වැඩියට කියලා. මම ඔබතුමාගෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මම ඔබට ඉල්ලා සිටින්නේ ඒකයි. මේ අදාළ නිලධාරියා තාම ඉන්නව නම් ඔබතුමාගේ දෙපාර්තමේන්තුව යටතේ අමාත්‍යාංශ යටතේ ඕගෙන් අහන්න ඕන ලංකාවට තෙල්ල දෙන බිස්නස් එක කරන්න විදේශ අමාත්‍යාංශයට කවද්ද බාර දුන්නේ කියලා. ඔහුට මේ ඊමේල් එක ලියන්න කොහෙන්ද උපදෙස් ලැබුණේ කියලා. ඊට පස්සේ ගරු සභාපතිතුමනි දැන් අඩුගානේ යන් පේස්ලි නම් මේක ඉන්සිස් කරේ කමන්නේ. අපේ විදේශ අමාත්‍යාංශයෙන් කියනවා ඔයාගේ දින ඉක්මනට එවන්න නයිජීරියාව යන්න කියලා. ඊට පස්සේ යන් පේස්ලි වෙනවා පෙබරවාරි 23 වෙනි ඉඳා ඔහුගේ ඊමේල් එකේ 3 වෙනි 1 2 3 තුන්වෙනි එකේ තියෙන මොකද ඔයිල් I will forward some dates to you at the beginning of the week to coordinate travel plans to Africa. ඊට පස්සේ අපි ළඟ අපි සතුව අපිට ඒතරතුරු හොයාගන්න අවශ්‍යයි. සමහර ඒවා අපි ළඟ තිබෙනවා. බ්‍රිතාන්‍යත් උනන්දුයි මේ කොටස පිළිබඳව. ඒ කියන්නේ සජින්වාස් මන්ත්‍රීවරයා ඊයන් පේසි මන්ත්‍රීවරයාත් විදේශ අමාත්‍යාංශයේ ජින් බෑන් කල්ලියේ කට්ටියත් එකතු කරගෙන ලංකාවේ අරමුදල් හොදාගෙන සජින්වාස්ගේ බිස්නස් එකකට බැස්සගෙන එක පැහැදිලි. මේකේ අතරමැදිය වශයෙන් ඊයන් පේස්ලිට හොඳට කන්න බොන්න දීලා රටේ සල්ලි වලින් සැප දීලා ඊයන් පේස්ලි යවනවා මොකටද නෙගෝෂියේටර් විදියට. ඊයන් පේස්ලි සමහර විට සම්බන්ධතා තිබෙන්න පුළුවන් ඔය කියන විදියට නයිජීරියන් ඔයිල් කම්පැනිස් එක. ඔබතුමා අන්නන නයිජීරියා කියන්නේ one of the most corrupt countries. තෙල් හොයාගත්තට පස්සේ දළ ජාතක නිෂ්පාදනය භාගෙන් අඩු වෙච්ච රටක් ගරු සභාපතිතුම. ඒ රටේ තෙල් හොයාගන්නකොට තිබුණට වඩා තෙල් හොයාගත්තට පස්සේ දළ ජාතක නිෂ්පාදනය බැස්ස භාගෙකි. ලෝකයේ අද වැඩිම දුප්පතුන් ප්‍රමාණය ඉන්නේ අන්ත දුප්පතුන් ප්‍රමාණය ඊයේ පෙරදිනකන් තිබුණේ ඉන්දියාවේ දැන් නයිජීරියා. ලෝකෙ ලොකුම තෙල් තියෙන රටක් අන්ත දූෂිතයි. දූෂිතභාවයේ පතුරුණු පතුලේ. ඉතින් ඒ රටේත් එක්ක තමයි පේස්ලියා ගනුදෙනු කරන්නේ. ඉතින් සජින්වාස් මහත්තයාගේ නමයි නයිජීරියාව එකට එනකොට ඒක දූෂිතභාවයේ බ්ලැක් හෝල් එකක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරි. ඒ නිසා මම අවසන් කරමින් විදේශ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින මේකයි. මේ කරුණු සියල්ලම සැලකිලට ගත්තට පස්සේ අපි ඔබතුමාගෙන් අහන දේ තමයි පළවෙනි කරුණ තමයි සජින්වාස් මහතාට විදේශ අමාත්‍යතුමා තිබි තනතුරු කුමක්ද? ඔහු පත් කරපු ලිපිය හෝ ඔහුට තිබිච්ච බලය කුමක්? ඊට පස්සේ මේ නිශ්චිත යන් පේසෙ සිද්ධියේදී මේ ආකාරයෙන් කටයුතු කරන විදේශ අමාත්‍යාංශයේ ජින් බෑන් කල්ඩියක් හෝ නැත්නම් වෙනත් අයට උපදෙස් ලැබුණේ කෙසේද? මම ඊතාවක කීමෙන් කියනවා. විදේශ අමාත්‍යාංශ තුළ ඉන්න අවංක පහළ නිලධාරීන්ට කිසිම ආකාරයකින් හිංසනයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ කියන්නේ. දේශපාලන අධිකාරීත්වයට බය වෙලා කරපු දේවල් තිබෙන්න පුළුවන්. එහෙමනම් ඔවුන් ඒ සඳහා කටයුතු ලබා දිය යුතුයි. මම හිතන්නේ ඒක සජින්වාස්ගේ මුගණ ගන්න පුළුවන්. සජින්වාස්ගේ මුගණ ගන්න පුළුවන්. සජින්වාස් කරෙත් ඒකයි. Taman hire yannu hire giyaට පස්සේ සජින්වාස් රාජපක්ෂලගේ ඔක්කොම ටික දුන්නා. ඒ නිසා ඒක තමයි උනේ. ඒ නිසා අපි පුළුවන් මේ ඉන්න ජින්වෑන් කල්ලි කට්ටියටත් පුළුවන් Tamanට වෙච්ච ඇත්ත බලපෑම කියන්නේ. මේ සමා ඔබතුමාගේ ඉල්ලා සිටින දේ තමයි වහාම ඔබතුමා best practices අනුව හරි චක්‍රලේක සහ ගයිඩ්ලයින් මාලාවක් හදන්න විදේශ රාජතාන්ත්‍රිකයන්ට නිසිපරිදි උන්ට ලංකාවේ තිබෙන ආගන්තුක සත්කාරේ හොඳට දීලා අපේ රටේ ගරුත්වයත් උන්ගේ ගරුත්වයත් ආරක්ෂා වෙන විදියටත් value for money කියන එක බේරෙන විදියටත් ගයිඩ්ලයින්ස් හදන්න. ඔබතුමාගේ ඉල්ලා සිටින මාස 3ක් ඇතුළත ඒක මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. ඊළඟ දේ තමයි විශේෂයෙන් මේ ඊයන් පේසි සිද්ධියට සම්බන්ධ ඔබතුමාගේ අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණයකට එහාට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ නැත්තම් සුදුසු පරීක්ෂණ ආයතනයක් ලව්වා මාස 3ක් ඇතුළත. මොකද මේකේ ඔක්කොම දේවල් තිබෙනවා. අමුතුවෙන් හොයන්න දෙයක් නැති තරම්. අදාළ පුද්ගලයන් කැඳවලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එවැනි ආයතනකින් පරීක්ෂණයක් කළා මෙයට දඬුවම් දෙන්න කියන ඉල්ලීම කරමින් සජින්වාස අද රටේ රාජ්‍ය නායකයාගේ දේශපාලන තුරුල්ලේ ඉන්නවා කියලා තමයි අපි දන්නේ. අපි දන්නේ ඒකයි. නමුත් එතන ඉන්නවා ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් උනාත් පුළුවන්. නමුත් අපි කියන දේ තමයි ඔප්පු කළා තියෙනවා ඔහුගේ තෙල් ව්‍යාපාරයක් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් සාමාන්‍ය ප්‍රැක්ටිසස් ඔක්කොම කඩලා ලක්ෂ 130ක් මුදල් නාසි කරා කියලා. ඒ නිසා වහාම පරීක්ෂණයක් කරලා මේට අදාළ කරන සජින්වාස ඇතුළු පුද්ගලයන් විශේෂයෙන්ම සජින්වාස නෙමෙයි නම් මේ සමස්තයේ වගකීම කාගද තිබෙන්නේ? සජින්වාස්ත පත්වීම් ලිපියක් නැතිනම් සජින්වාස්ත නිශ්චිත වගකීමක් නිල වශයෙන් නොතිබුණා නම් මේ සමස්ත දූෂණයේ වගකීම ජේල් පිරිස් මහතා අතරයි එන්නේ. ඔහු තමයි විදේශ ඇමතිවරයා. ඔහුට තමයි රටේ ජනතාව දීලා තියෙන බලය. ඔහු ඔහුගේ අමාත්‍යංශය මේ වගේ දූෂිතාකාරයෙන් පාවිච්චි කරගන්න දැනුවත් ඉඩ දුන්නා නම් මොකද ඔහු තමයි අස්සම් කළ තියෙන්නේ මේවා. එහෙනම් ඔහුත් මේ වග උත්තර කරුවෙක් පැහැදිලිවම. ඒ නිසා ගරු ඇමැතිතුමනි ඔබතුමාට මේ සම්බන්ධව මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමා මේවට අහුන්කම් දීලා හරියාකාරව ඔබතුමාගේ නීති දැනුමත් විදේශ දැනුමත් දෙකම පාවිච්චි කරලා හරියට ඉටු කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා ඔප්පු කරන්නත් ඔබතුමාට මේ කාමං කියන අවස්ථාවක් තිබෙනවා. ඒක එසේ ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටමින් මගේ අදහස් දක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමාට. මිළඟට ගරු නිහාල් ගලප්පත්තේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ඇති.
හරි. ගරු සභාපතිතුමනි ආජපක්ෂ පාලන සමයේ ඔහුත් ඔහුගේ ළඟම ඥාතීන් හා ගෝල බාලයනුත් එකතු වෙලා මහජන මුදල් ලාභාවිතා කරමින් කරන ලද මහා අපරාධ වලින් අංශුවක් පමණක් හෙළදරව් කරමින් බිමල් රත්නායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ජාතික සහ ජාතන්ත්‍ර වශයෙන් වැදගත් වූ මෙම යෝජනාව මම ප්‍රශස්ත මෙම යෝජනාව දැඩි වගකීමෙන් යුතුව ස්ථිර කරනවා.
බොහොම ස්තුතියි ගරු නිහාල් ගලප්පත්තේ මන්ත්‍රීතුමාට. මිළඟට ගරු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මැතිතුමාට.
ගරු සභාපතිතුමනි මා ප්‍රථමයෙන්ම ඉතාමත්ම ස්තුතිවන්ත වනවා මේ කල්තැබීමේ යෝජනාව මගින්. ආවද රටේ ජනතාවද මේ සිද්ධීන් පිළිබඳව දැනුවත් කිරීමට අත් වෙහෙස සම්බන්ධය. ඉතාමත්ම ඕනෑකමින් ඇහුම් කන් දුන්නා මේ අපේ ගරු මන්ත්‍රීතුමා කියපු කරුණු. ප්‍රධාන කරුණට එන්න කලින් මම සුළු වශයෙන් මෙන්න මේ කරුණු ටික පොඩ්ඩක් ඔබතුමාගේ දැනුමට ලක් කරන්න කැමතියි. මේ අපේ මාත්‍යාංශය මගින් පිටරට කරන සංචාරක වලටයි පිටරට පවත්වන උත්සව වලටයි මේවට කොහොමද සල්ලි යොදවන්නේ, කොහොමද කාගේ අනුමැතියද ලැබෙන්නේ, මේවට මොනවද තියෙන ගයිඩ්ලයින්ස් කියන ඒ කරුණු සම්බන්ධයෙන් මට කියන්න කැමතියි. සෑම පිටරට සංචාරකයක්ම ඇත්ත වශයෙන්ම පහළ මට්ටමේ නිලධාරියෙක් ඕනෑම සමන්ත්‍රණයකට වාහයකට යනවා නම් එතුමා අමාත්‍යාංශ ලේකම්ගෙන් අවසර ගන්න ඕනේ. අම ඇමතිතුමාගෙන් අවසර ගන්න ඕනේ. පිටරට යන හැම කෙනාම අගමැතිතුමාගෙන් අවසරය ලබා ගන්න ඕනේ. එතකොට ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට ලැබෙන ඒ ප්‍රතිපාදන ඒ ගමනට ලැබෙන ඒ ප්‍රතිපාදන ඒවා ඔක්කොම චක්‍රලේඛනයක් මගින් 2015 මැයි මාසේ 15 වෙනිදා භාණ්ඩාගාර ලේකම්තුමාගේ MF ඇලයිර 6 ඇලයිර 1 ඇලයිර 1 2015 කියන චක්‍රලේඛනය පරිදි ඒකේ තියෙන ඔක්කොම ඒගොල්ලන්ට ගන්න පුළුවන් දීමනා මෙච්චරයි මේ යනාදී ඔක්කොම විස්තර සහිත මේකක්. ඒ මුදල් ඒ ආකාරයට ලබාගෙන ඉන්න තමයි යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සෑම වියදමක්ම අමාත්‍යාංශයෙන් වැය කරන අභ්‍යන්තර විගණනයකට ලක් වෙනවා. විගණනාධිපතිතුමාගේ ආයතනයෙන් එතනින් ඊට පස්සෙලා ඒක විභාගයකට ලක් වෙනවා. තේ ආකාරයෙන් නොඑක් චෙක්ස් ඇන් බැලන්සස් තියෙනවා මේ මුදල් හරියාකාරව වියදම් වෙලා තියෙනවා කියලා මටන් දැනගන්න. ඊට අමතරව විශාල වශයෙන් ඔය මොකක් හරි උත්සවයක් හරි මොකක් හරි එකක් අපි පිටරට පවත්වනවා නම් අනිවාර්යයෙන්ම ඒකට වැය කරන මුදල සම්බන්ධයෙන් කැබිනට් අනුමතියක් ලබා ගන්නම ඕනේ. කැබිනට් අනුමතියක් නැතුව කිසිම මුදලක් ඒ ආකාරයෙන් ඔය විදේශ උත්සව සම්බන්ධයෙන් අපේ රටේ මුදල් පාවිච්චි කරන්න අවසර දෙන්නෙත් නැහැ, අවසර ලැබෙන්නෙත් නැහැ. එහෙම අවසර නැතුව ඒ මුදල් පාවිච්චි කරුවොත් ඒක විගණනයට භාජනය වෙලා හිටන් ඒගොල්ලන්ට ඒ පිළිබඳව කරුණු දක්වන්න සිද්ධ වෙනවාමයි. දැන් මේ විදේශ ආගන්තුකයන් රටට පැමිණීම සම්බන්ධයෙන් ඔබතුමා කිව්ව විදියට අපේ ආණ්ඩුව කාලේ නම් එක්කෝ ජනාධිපතිතුමාම ඒ ආගන්තුකයාව ආරාධනා කරන්න ඕනේ, එහෙම නැත්නම් අගමැතිතුමා ආරාධනාවක් කරන්න ඕනේ. මම විදේශ ඇමති හැටියට ආරාධනාවක් කරනවා නම් මම හැම වෙලේම අගමැතිතුමාගෙන් හෝ ජනාධිපතිතුමාගෙන් අවසර ලබාගෙන තමයි ඒ ආරාධනාව කරන්නේ. ඒ ආරාධනාව කෙරුවට පස්සේ අපි ඒ තනත්තගේ ස්ටේටස් එක අනුවයි, කියන්නේ ජනාධිපතිවරයෙක්ද නැත්නම් අගමැතිවරයෙක්ද විදේශ ඇමති කෙනෙක්ද වෙන ඇමති කෙනෙක්ද කියලා හිටන් බල්ල හිටන් එයාට සුදුසු වෙන ආකාරයට තමයි අපි සංග්‍රහ ජනාධිය ලබා ගන්නෙ. එතකොට ඒකට ඒවා විධිමත්ම තමයි හැම එකම කරන්නේ. ඒ ආරාධනාවක් දෙන්න ඉස්සෙල්ලා ඔබතුමා කලින් සඳහන් කරුවා වගේ අපේ අමාත්‍යාංශයේ තියෙන ඒ ඩෙස්ක් එකෙන් අධ්‍යයනයක් කළා මේක අවශ්‍ය ආරාධනාවක්ද, මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද, මේක කොච්චර දවසකට සීමා කළ යුතුද යනාදී සියලු විස්තර ලබාගෙන තමයි අපි ඒවා ඔක්කොම කරන්නේ. ඉතින් මම වගකීමකින් ඔබතුමාට දැනුම් දෙනවා දැන් මේ කාලයේදී අපේ ආණ්ඩුව බලයට පත් වුණ දා ඉඳලා හිටන් කලින් වගේ ආවට ගියාට එහෙම ආරාධනා කළත් නැහැ, කරන්න බලාපොරොත්තුවකුත් නැහැ, මුදල් අවභාවිතාවයක් කරන්නට සිද්ධ වෙලත් නැහැ, සිදු කිරීමට බලාපොරොත්තුවකුත් නැහැ. ඒවා ඔක්කොම හරියාකාරව අධීක්ෂණය කරන්න විගණන කොමිටියක් තියෙනවා හැම අපේ අමාත්‍යාංශය ඇතුළේම, විගණන දෙපාර්තමේන්තුව තියෙනවා විගුණාධිපතිවරයා යටතේ. ඉතින් ඒවට ඔක්කොම මේ භාජනය වෙනවා. එතකොට මේ ඔබතුමා කිව්වා මේ සජින් වාසුයි මජින්තත කවුද කියලා අපේ අමාත්‍යාංශයේ ඉස්සර හිටපු දෙන්නෙක් ගැන. මේ ඔක්කොම වෙලා තියෙන මේ කලින් ආණ්ඩුව පවත්වාගෙන ගිය කාලේ. මම දන්නවා මේ මම පත්තරේ කියවලා තියෙනවා මේ ඒ කාලේ වෙච්ච මේ අවිභාවිත ගැන නොඑක් නොඑක් පැමිණිලි. මං හිතන්නේ දැනටත් FCID CID එකේ මේ සජින් වාස් කියන මේ මහත්මයාට විරුද්ධව විමර්ශන කරගෙන යනවා. මම දන්නවා මේ පිළිබඳව අපේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවේ මේක මතු කරලා හිටන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරුවයි කියලාටත් මම හිතන්නේ ඊට පස්සේ අපේ ලේකම්තුමා මේ පිළිබඳව තව ටිකක් කරුණු හොයමින් සිටින බව තමයි මට දැනගන්න ලැබිලා තියෙන්නේ. එතකොට මේක මං හිතන්නේ ඉතාමත්ම බරපතල් චෝදනාවක්, බරපතල් සිද්ධියක්. මොකද අපේ රටේ මුදල් වලින් මිලියන 13ක් නාස්ති කරුවා විතරක් නෙවෙයි, මේක ඊට වඩා ගැඹුරු වංචාවක්. මිලියන 13ක් නාස්ති කරලා ඉයන් ප්‍රෙස්ලි කියන මේ මහත්මයාව යොමු කරලා තියෙන්නේ ඊට වඩා ලොකු වංචාවක් සිද්ධ කරගන්න. මේ මොකද්ද මේ තෙල් බිස්නස් එකක් කරන්නේ. ඉතින් අත්ත වශයෙන්ම මේක අනිවාර්යයෙන්ම CID එකට හරි FCID එකට හරි බාර දීලා හිටන් මේ පිළිබඳව හරි ආකාරව විමර්ශනයක් කරන එක මං හිතන්නේ ඔබතුමා යෝජනා කෙරුව පරිදි මේක ක්ලියර් කර යුතුම දෙයක්. මම ඔය ඔබතුමා කියපෝ ඉතුරු කරුණු ටික මම දැනගෙන හිටියේ නෑ මේ නයිජීරියාව සම්බන්ධව. ඒ නයිජීරියා සම්බන්ධකමත් එක්ක මං හිතන්නේ මේක මේ චෝදනාව වෙනත් ස්වරූපයක් ගන්නවා, ටිකක් බරපතලතාවයක් මේකට කලින්ට වඩා මේකට ගන්නවා. මම මේක අපේ ලේකම්තුමාට දැනුවත් කරන්නම් මේ පිළිබඳව හොයලා බලන්නයි කියලා. මේ ලේකන ටික මමත් කාරක සභාවේ අධීක්ෂණ කාරක සභාවේ ඔබතුමා කුණු කරලා තියෙන මේ ලේකන මමත් පරීක්ෂණයට පත් කරලා මේ පිළිබඳව හරි අධ්‍යයනයක් කරලා හිටන් මේ පිළිබඳව යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන ඔබතුමාව දැනුවත් කිරීමට මම පොරොන්දු වෙනවායි කියලා මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
අන්තිතුමා කද ස්තුති ගරු තිලක් මාර්පන අමාත්‍යතුමාට පාර්ලිමේන්තුව 2018 සැප්තැම්බර් 18 වෙනිදාට යළි රැස් වෙනවා. සවස 1 දා රැස් වෙනවා.